පුරවැසියෙක් විදිහට දැන් මොකද හිතෙන්නේ?
දැන් මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක මට මං ගැනත් එක වෙලාවකට පව් කියලා හිතෙනවා. මිනිස්සෙක්ට තමන්ගේ මූලික අවශ්‍යතා ටික සපුරගන්නවත් බැරි තත්ත්වයක් තියෙනවා. ඕනම කෙනෙක් ඕනම වෙලාවක දැන් පොලිමක ඉන්න වෙලා තියෙනවා.
උන්චිතරේදී ඔබ දැක්ක පළවෙනි තත්පරෙන්ම ජනප්‍රිය වෙච්ච කෙනෙක්.
මට හිතාගන්න බෑ ඒක. එච්චර ඒ තප්පර දෙකක විතර ප්‍රිවියු එකක් මං හිතන්නේ යන්නේ නැති මම නිකන් හැරෙන කෑල්ලක්.
දැන් ඔබ නිවේදිකාවක් වෙලා ඉනවා දෙරණේ.
දැන් මම ආස බබෙක් හොඳට perform කරලා අනේ කැපෙද්දි මට ඇඬෙනවා ස්ටේජ් එක. කියන්නේ මට පුරුදු නෑනේ මුලින්. සචිනේ අයියෝ කොහොම බෑ දැන් ඔයා පුරුදු වෙන්න ඕනේ. දැන් ඉතින් ටිකක් shape තමයි දුකයි ඉතින්.
මොන වගේ විවේචනද අහන්න දකින්න ලැබෙන්නේ?
මට ළඟට ඇවිල්ලා බැනලා ගිහින් තියෙනවා. ලස්සන උනට වැඩක් නෑ පොඩ්ඩක්වත් හැදියාවක් නෑ. වැඩි හිටියන්ට ගරු කරන්න දන්නේ නෑ. රණ්ඩු කෙක්කක් සමහරක් කට්ටියක් ඉන්නවා හිතාමතා. සැලසුම් සහගතව අපි වටන්න ඒ දේවල් මත මේක අතහරි. එහෙම අතහරින්න හිතුන අවස්ථා තියෙනවා. ඒක මානසිකව වටනවා කියන එක ලොකු දෙයක්. මම ඒකත් ඉඳලා තියෙනවා. හැබැයි මානසික නිදහසන තිමනම් මානසික පීඩනේ වැඩි නම් අපි එතනින් අයින් වෙන්න ඕනේ.
අරගල භූමියේ අපි ඔබව දැක්කේ මිනිස්සු මානසිකව ඇවිලෙන වෙලාවක ඒ ඇවිලෙන ගින්නට නිශ්චිත උත්තරයක් දෙන්න අපිට බෑ. ඒ පුළුවන්කම අපිට නැහැ. හැබැයි අපිට පුළුවන් මානසිකව තෘප්තියක් දෙන්න. ඒ අපේක්ෂාවෙන් තමයි අද වැඩසටහන ආරම්භ කරන්නේ. අද වැඩසටහනට සම්බන්ධ වෙන්නේ පුංචිතරේදී ඔබ දැක්ක පළවෙනි තත්පරෙන්ම ජනප්‍රිය වෙච්ච කෙනෙක්. ඇය නෙත්මි නිෂේකා රොෂෙල් රොජර්ස්. අයබෝවන්.
අයබෝවන්.
කොහොමද රොෂෙල් මේ දවස්වල?
ගොඩක් හොඳයි. වැඩ කටයුතු ටික කරගෙන ඉස්සර හිටියම් විදියට ඉන්නවා කියන්නේ අමාරුයි. හැබැයි පුළුවන් උපරිමෙන් වැඩ ටික කරගෙන ඉන්නවා.
ඉස්සර හිටපු විදියට ඉන්න සෑහෙන පිරිසකට අමාරු වෙලා තියෙන මේ රටේ නේ. දැන් නමේ තියෙනවා නෙත්මි, නිෂේකා, රොෂෙල්, රොජර්ස්. මොකක්ද මේ නම් හතරෙන් කැමතිම නම?
කැමතිම
නම. කියනවට කැමති?
එහෙම කියන්න අමාරුයි. මොකද මේ ඒ කියන්නේ නම් හතර මට ලැබෙන්නේ වාසගම විදියට රොජර්ස් ලැබෙනවා. ඒක කොහොමත් ලැබෙන දෙන්නේ. හැබැයි නෙත්මි නිෂේක ලැබෙන්නේ අම්මගෙන්, රොෂෙල් ලැබෙන්නේ තාත්තගෙන්. ඒ කියන්නේ මගේ තාත්තා කතෝලික, අම්මා බුද්ධාගමේ. ඉතින් ඒ දෙන්නා මම පළවෙනි දරුවා ගෙදර. ඉතින් ඒ දෙන්න එකතු වෙලා දාපු නම තමයි. අම්මා ගොඩක් කැමති නෙත්මි කියනවට, තාත්තා කැමති රොෂෙල් කියනවට මට එහෙම ප්‍රශ්නයක් නෑ. නම් හතරම මගේ.
ඔයා කැමති මොකක් කියනවා?
මම හතරම මගේ. හතරටම කැමති ඕන කෙනෙක් හතරෙම කතා කරනවා නම් මම හැරලා බලනවා.
ඒ කියන්නේ විශේෂයෙන් එක නමක් කිව්වහම ඕවද මූන් වෙන්නේ නැහැ.
නැහැ.
නැහැ. දැන් නෙත්මි මේ මම වැඩසටහන ආරම්භයේදී කිව්වනේ අපි හැමෝම ඇවිලෙන මානසිකත්වයෙන් ඉන්නේ කියලා. දැන් ගයක් තියලා එක ගයක් ගිනි ගත්තොත් මට තව ගයක් තියෙනවා මට ඒ ගෙදරට යන්න පුළුවන් එක ගයක් ගිනි ගත්තා කියලා. ඉන්න තැනක් තියෙනවනේ. හැබැයි මටයි වාටයි තියෙන එක ගෙදරක් නම් මේක ගිනි ගත්තාම අපිට යන්න වෙන තැනක් නැහැ. එතකොට නෙත්මි කියන්නේ අපේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නේද?
ඔව්.
පුරවැසියෙක් විදිහට දැන් මොකද හිතෙන්නේ?
පුරවැසියෙක් විදිහට අනිත් එක දැන් මේ වයසත් එක්ක මගේ වයසේ ගොඩක් දෙනෙක් දැන් තමයි ඒ කියන්නේ මම ගත්තොත් මම ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ සිවවන වසරේ ඉගෙන ගන්න ළමෙක්. එතකොට මගේ වයසේ සහ මේ ජෙනරේෂන් එකේ ගොඩක් කට්ටිය දැන් තමයි ජීවිතේ පටන් ගන්න හදන්නේ. පාසල් කාලේ ඉවර කරලා අපි හැමෝටම සිහින තියන හොඳ රැකියාවක් කරලා අම්මා තාත්තට සලකන්න ඕනේ, මටම කියලා ගයක් හදා ගන්න ඕනේ, වාහනයක් ගන්න ඕනේ. ඊට පස්සේ තමයි විවාහ ජීවිතයකට යන්න ඕනේ. ඒ වගේ අපි හැමෝටම හීන තිබ්බා. හැබැයි දැන් මේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක මට මං ගැනත් එක වෙලාවකට පව් කියලා හිතෙනවා. අපි හැමෝම යම් මට්ටමකට අපේ වැඩ ටික කරගෙන කාටවත් කරදරයක් නොවි අපි අපේ පාඩුවේ තමන්ගේ හීන පස්සේ ගියා. හරිම ලෙහෙසියි. හැබැයි දැන් මිනිස්සෙක්ට තමන්ගේ මූලික අවශ්‍යතා ටික සපුරගන්නවත් බැරි තත්ත්වයක් තියෙන මේ රටේ. හරිම දුකයි. මොකද මේ වෙද්දි මේ කාල වකවානුව තුල අපේ පවුලට මට මගේ යාළුවන්ටත් මේ ප්‍රශ්න නිකන්ම අපේ ප්‍රශ්න වෙලා ඉවරයි. මුලදී අපි හිතුවානේ පව් කියලා අපි බලන අනිත් මිනිස්සු දිහා ඇයි මෙහෙම කියලා. දැන් මේ වෙද්දි අපි හැමෝටම ඕනම කෙනෙක්ට පොදු දෙයක් මේක. ඕනම කෙනෙක් ඕනම වෙලාවක දැන් පොලිමක ඉන්න වෙලා තියෙනවා. අපේ අපි කරන්න ඕන වැඩ පස්සක තියලා අපි හැමෝටම දැන් අපේ වටිනා කාලේ සමහරක්ලාට දවසක් අපි පොලිමක ඉන්නවා. මේ අපේ කාලේ අපේ වටිනා කාලය.
කාගෙද වැරද්ද කියලා ද ඉස්සරහට ප්‍රශ්නාර්ථයක් දැම්මට උත්තර ගොඩක් දෙන්න පුළුවන්. හැබැයි ප්‍රතිඵලදායක පිළිතුරු වෙන්නේ
නැහැ.
ඒ නිසා අපි ලොකු වගකීමක් තියෙනවා මේ රටේ මිනිස්සු විදියට. මේ ප්‍රශ්නේ මුලින්ම ඇහුවේ අපිට වැඩසටහනට යන්න මේක හොඳ ප්‍රවේශයක් මේ කාලේ හැටියට. දැන් අපි එමු ඔබේ ශාස්ත්‍රයට. පළවෙනි තත්පරයේ දෙවෙනි ඉනිමේ ඔබ ජනප්‍රියත්වයට පත් වෙන්නේ පුංචිතිරිය දැක්ක ගම. මොකක්ද මේ කතාව?
මේ කතාව මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය ආක්ෂා දෙවෙනි ඉනිම. ඉතින් හරිම හම්බයක් මම එක්තරා නාලිකාවක අවුරුදු කුමරිය වෙලා තමයි මේ ශාස්ත්‍රයට එන්නේ. ඒ කියන්නේ එතකොටත් මට ශාස්ත්‍රයට එනවා රංගන ශිල්පිනියක් වෙනවා කියන එක එහෙම මගේ හිතේ තිබ්බෙත් නෑ. ඒකට ලොකු ඒ කියන්නේ මගේ ගෙදරිනුත් එහෙම ලොකු කැමැත්තක් තිබ්බේ නෑ. ගෙදරින් කියන්නේ මගේ තාත්තගේ. අම්මගේ සිහිනය මේ විදිහ සැබෑ වෙලා තියෙනවා. මගේ අම්මා හරිම කලාවත් එක්ක ගොඩාක් බැඳිච්ච කෙනෙක්. හරි ආදරය කරන කෙනෙක් කලාවට. ඉතින් අම්මගේ සිහිනය මේ වෙද්දි මං හිතනවා සැබෑ වෙලා තියෙනවා කියලා. එයා ගොඩාක් සතුටු වෙනවා. මම පුංචි තිරෙන් දකින් හැම වෙලාවකම මගේ අම්මා හරියට සතුටු වෙනවා. මේ වෙද්දි තාත්තත් සතුටු වෙනවා. හැබැයි දැන් අයියා හපු විදිය මම මේකට ආවේ කොහොමද? එතනට ගියොත් ඉතින් දැන් අවුරුදු කුමරිය වෙලා. හැබැයි ඒ අවුරුදු කුමරිය වෙලා මං අභිෂේක ගන්නලා ඒ කියන්නේ ඒක මගේ තිබ්බ හීනයක්. මගේ තිබ්බ හීනයක් තමයි අවුරුදු කුමාරිකාවක් වෙනවා කියන එක චූටි කාලේ ඉඳන් තිබ්බ හීනයක්. ඉතින් ඒක 2019 දී සැබෑ වුණා. පුදුම සතුටක් දැනුනේ. ඉතින් මම එතනින් එහාට මගේ විශ්වවිද්‍යාල වැඩ කටයුතු කරගෙන සාමාන්‍ය ඉදිරිය ඉන්න තමයි මගේ අදහස තිබ්බේ. يعني එතන මගේ උපාධි ඉවර කරලා රැකියාවක් කරලා එහෙම ස්ථාවර වෙන්න තමයි මගේ සිහිනේ තිබ්බේ. හැබැයි මම පොඩි කාලේ ඉඳන් ගොඩාක් ආදරය කරා කලාවට. ඉතින් අවුරුදු කුමරිය වෙලා හරි මහම්බයකින් මට මේ නාට්‍යයකට ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබෙනවා. ඉතින් තාත මුලින්ම දිනුහමක මොකද අර ඒ කියන්නේ මේ කාලවකවානුවතුල තියෙනවනේ අවුරුදු කුමාරිකාවක් වුණාම රංගන ශිල්පිනියකට ආරාධනා ලැබෙනවා. ඒ කියන්නේ රංගන ශිල්පිනියක් වෙනවා. ඊට පස්සේ තාත්තා කිව්වා ඔය අවුරුදු කුමාරිකාවක් වුණ කමක් නැහැ පුතා. ඔයාගේ වැඩ ටික කරගෙන ඉන්න රංගන ශිල්පී කියන්නේ මේ ශාස්ත්‍රයට යන්න බෑ කියලාම තමයි මට කිව්වේ. හැබැයි අර මට මං පොඩි කාලේ ඉඳන් නර්තනය හැදෑරුවා. ඉතින් ඒක පෙරමුණු කරගෙන මගේ අර රූපයත් ඒ චරිතයට ගැළපිලා මට කතා කරා. ඉතින් කොහොම හරි තාත්තා කැමති වුණා ඒ චරිතයයි ඒ ටිකත් එක තමයි මං මුලින්ම රංගන ශාස්ත්‍රයට එන්නේ. ඉතින් ඔය කාලවකවානුව ඔහොම ටිකක් ගියා. ඒ අතරතුර මට මුලින්ම ආරාධනා ලැබෙන්නේ දෙරණ රාවණ චරිතයට, සුපර්ණිකාගේ චරිතයට. ඉතින් ඒකත් අපි ෂූට් කරලා තියලා තිබ්බා. ඔන්න ඔය ටික යද්දී මට එක දවසක් කෝල් එකක් එනවා රෑ. මෙහෙමයි මට කෝල් එක ගන්න චාමිකා මෙන්ඩිස් අක්කා. මෙහෙමයි අපි කැරක්ටර් එකට නංගි මෙහෙම කෙනෙක් හොයනවා. අපි ඔයාව තෝරලා අරගෙන තියෙනවා. මෙහෙම හෙට අපි හම්බ වෙන්න එන්න පුළුවන්ද එහෙම කියලා. ඊට පස්සේ මටත් එක පාටම මේ නිකන් දෙවෙනි ඉනිම කියලා කිව්වා. මට එක පාට වගේ එක පාර උනේ. ඊට පස්සේ ඉතින් අපි ගිහිල්ලා හම්බුණා. අපි තාත්තත් එක්ක මං ඇවිල්ලා. ඉතින් එක පාටම කියන්නේ හම්බෙලා හරි අපි තෝරා මං යද්දිම මාව තෝරා අරගෙන තිබ්බේ. තෝරාගෙන ඊට පස්සේ ඊළඟ දවස් දෙකකට විතර පස්සේ මම මගේ ආක්ෂා දෙවෙනි ඉනිමට ආවා. ඒක රූපගත කිරීම කරා. ඒ දවස් දෙකකින් විතර ඊළඟ දවස් ඒ කියන්නේ සිකුරාද ප්‍රිවීව් එකක් දැම්මා. ඒ ප්‍රිවීව් එකේම මට ලොකු ප්‍රේක්ෂක මට හිතා ගන්න බෑ ඒක. එච්චර ඒ තප්පර දෙකක විතර ප්‍රිවීව් එකක් මම හිතන්නේ යන්නේ නැති මම නිකන් හැරෙන කෑල්ලක්. ඒකේම මට ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. ඉතින් ඊට පස්සේ ඉතින් තමයි මගේ ජීවිතේ වෙනම පැත්තකට ඒ කියන්නේ අර රොෂෙල් කියන චරිතය මිනිස්සු ගොඩක් ආදරෙන් අඳගත්තේ ආක්ෂහරහ. ඉතින් ඒ විදිහට තමයි මම ආක්ෂ වෙලා එන්නේ.
ඒ කියන්නේ මේ කොටස ඇතුලේ තිබුණේ කුතුහලයක්.
අනිවාර්යයෙන්.
මේ කවුද කියන එක එකපාරට එනවා.
ඉතින් මට මැසේජ් එනවා. ඒ කියන්නේ මම ලොකුවට මම එතකොට සෝෂල් මීඩියා මට එහෙම හරියට Facebook account එකක්වත් තිබ්බේ නැහැ. මගේ කැම්පස් එකේ assignment එකකට හදපු Facebook account එකක් තමයි මට තිබ්බේ. මගේ photos දෙක තුනක්වත් තිබ්බේ නැහැ. හැබැයි ওই preview එකේ ගිය තප්පර දෙකේ ඒ චූටි කෑල්ලට මට request ගොඩක්, ඒ message අර ගොඩක් රොෂෙල් මේ ඔයාද netmi මේ ඔයාද මගේ යාළුවෝ කෝල් කළා ඔයාද ආවේ දෙවෙනි ඉනිමට ආවේ ඔයාද එහෙම ඒ ලැබුණ ප්‍රතිචාරය තමයි ඉතින් මාව මේ තත්ත්වෙට ගෙනාවේ.
දෙඟර මේ කලින් ප්‍රශ්නේදී සමහර මේ වැඩසටහනට එන රංගන ශිල්පීන් ශිල්පිනියන් අපිට ප්‍රශ්න හිතවනවා. يعني ඒකලෝ කියන දේවල් වලින් මට දැන් එහෙම මේ ගොඩක් පිරිසකකින් හිතිච්ච ප්‍රශ්නයක් තමයි දැන් මේ රංගන ශාස්ත්‍රයට ආවේ කොහොමද කියලා අහුවාම ගෙදරින් අකමැති වුණා. නැත්තම් තාත්තා අකමැති වුණා. දැන් ඔබ කීප වරක් ඔබ කිව්වා.
ඔව්.
දැන් කලා ශාස්ත්‍රය එහෙම දෙමව්පියෙක් අකමැති වෙන තනක් බවට පත් වෙලා තියන්නේ ඇයි එහෙම? ඒ කියන්නේ අපි හිතමු වකාලේ රැකියාවක් කිව්වොත් මම යනවා accountant කෙනෙක් වෙනවා, doctor කෙනෙක් වෙනවා, engineer කෙනෙක් වෙනවා. මෙහෙම කිව්වම සතුටු වෙනවා.
හරි ආසයි.
හරි ආසයි. නමුත් කලාවට යනවා කිව්වහම දෙපාරක් හිතනවා. ඇයි?
ඒක අයියා මම දකින්නේ මමත් රංගන ශාස්ත්‍රයට අලුතෙන් ආවේ. දැන් මං ඇයිලා වර්ධ තුනකට අසන්නයි. හැබැයි මේ අපේ يعني මිනිස්සු හදාගෙන තියෙන යම් දෙයක් ඔළුව හදාගෙන තියෙන යම් තැනකට දැන් මගේ තාත්තත් හිටියන්නේ එතන. මොකද ශේස්ත්‍රයට આવොත් ගැහණු ළමෙක් ශේස්ත්‍රයට આવොත් يعني කැත නමක් එනවා. අර එහෙම එහෙම මේ තියෙනවල ඉතින් දැන් මම මේ වෙද්දි මගේ විශ්වවිද්‍යාල වැඩ කටයුතු කරගෙන යද්දි මට ගොඩක් දැනෙක් දැන් මම ඉන්න තැන ගැන මම අද වෙද්දි මම ගැන ඇත්තටම ආඩම්බර වෙනවා. මට සතුටුයි. මගේ පවුලේ කට්ටිය සතුටු වෙනවා. හැබැයි මේ වෙද්දිත් මගේ නෑදෑයෝ මගේ යාළුවෝ අහනවා ඇයි ඔයා මෙච්චර හොඳට ඉගෙනගෙන ඇයි ඔයා රඟපාන්නේ? ඇයි ඔයා රඟපාන්නේ? වාට උපාධි ඉවර කළ හොඳ රස්සාවක් කරන්න පුළුවන්. ඇයි ඔයා මෙතන ඉන්නේ? එහෙම ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක්. සමහරක් කට්ටිය අහන්නේ අර අපි හිත රිද්දලා ඒ කියන්නේ අපි පොඩක් පල්ලෙහාට දාන්න. සමහරක් කට්ටිය ඉන්නේ මේ ශාස්ත්‍රයට ආවට පස්සේ අපිට ඒ කියන්නේ අර ඒ කියන්නේ නමක් හදාගන්න ඒ කියන්නේ නම කැත වෙයි. එහෙම වෙලා තියෙන්නේ ඒ කියන්නේ මේ අපේ ශාස්ත්‍රයම ඇතුළේ ඉන්න සමහරක් දෙනා නිසා. ඒ කියන්නේ මම දකින විදිහට ඕනම ශාස්ත්‍රයක ගැහණු ළමෙක් හෝ වේවා පිරිමි ළමෙක් අපි ඕනම ශාස්ත්‍රයේ ඉදිරියට යනවා නම් අපිට අපි ඒ කියන්නේ අපි ගැනම විශ්වාසයක් තියෙන්න ඕනේ. හැදියාවක් තියෙන මං හැදියාව කියන කංක එකට දාන ඕනම ශාස්ත්‍රයක ගැහණු ළමෙක් හෝ පිරිමි ළමෙක් විශේෂයෙන් ගැහණු ළමෙක් හැදියාව කියන දේ නම්බර් 1. අනිතක තමයි තමන්ට තමන්ව පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ සහ ලිමිට් එක සීමාවක් තියෙන්න ඕනේ. අපි හැමෝටම මම කියන්නේ ඒ අපි ගැහණු ළමෙක් වුණාම ඒ කියන්නේ අපිට ඒක අපි විසින්ම හදාගෙන තියෙන්න ඕනේ යම් කිසි දේවල් ටිකක් අපි ඒ කියන්නේ රොෂෙල් තැනකට ගිහාම ඒ රොෂෙල් මම වෙන කවුරුත් වෙන්න යන්නවත් ඒ විදිහට ගිහිල්ලා හරියන්නේ නැහැ. මොකද රොෂෙල් නම් රොෂෙල්ට වූ අනන්‍යතාවයක් එයා හදාගන්න ඕනේ. යම් කිසි තැනකට ගිහම ඒ ඉන්න විදිහ ඕනම කෙනෙක් දැන් අපි කියන හොයනවා වැඩි. අපි තැනකට ගිහම ඕනම කෙනෙක් සමහර කාලයට එකපාර හොයන්නේ නැහැ. හැබැයි හොරෙන් හරි හොයනවා. ඇඳන් ආයේ මොකද්ද? එයා ඉන්නේ කොහමද? කන්නේ මොනවද? කන්නේ කොහමද? ඒව බලනවා. අපි හැසිරෙන විදිහ ඕනම කෙනෙක් අපි දිහා බලාගෙන ඉඳලා කියනවා තැනකට ගිහින් කියන. එතකොට මම ඕනම වෙලාවක කියන්නේ අපි ශාස්ත්‍රයේ මේ ශාස්ත්‍රයේ අනිවාර්යෙන් අපි ඉන්නවා නම් අපි හැදියාව අපි ගැන අපිව අපිට පාලනය කරගන්න පුළුවන් වෙන සහ ලිමිට් එක. ඉතින් ඒව තියාගෙන ඕනම ශාස්ත්‍රයක මම රංගන ශාස්ත්‍රයේවත් මේ කලා ශාස්ත්‍රය ගැන නෙමෙයි කියන්නේ අපි ඕනම ශාස්ත්‍රයක අපිට අපි හිතන අරමුණට හිතන හීනයට නිතරින්ම අපේ පාර يعني බාධක එනවා. හැබැයි ඒ බාධක ඔක්කොම ජයගෙන අපිට අපේ අරමුණටම යන්න පුළුවන් අපි ඒ විදිහට කටයුතු කරනවා.
ඒ කියන්නේ මේ ශාස්ත්‍රය ගැන මේ හැදිලා තියෙන මතය මේ අරුබුදය නිර්මාණය කරලා තියෙන්නේ මේ ශාස්ත්‍රයේ විසින්මයි.
අනිවාර්යයෙන්. ඉන්න පිරිස විසින්මයි. හැමෝම කියන්නේ නැහැ. ඉතින් සමහරක් දෙනා. ඒක එක එක මම කියන්නේ ඒ අපි හැදිලා තියෙන විදිහත් එක්ක. ඒ කියන්නේ සමහරක් කට්ටිය ඒක දකින්නේ එයාලගේ විදිහට හරි විදිහට. ඉතින් අපි දැනගන්න ඕනේ අපේ මනසින් හිතලා ඒ දේ හරි විදිහට දැකලා හරි විදිහට කරන්න.
දැන් මේ විදිහට හරි විදිහට කරන්න netbi roshel මොනවාද අනුගමනය කරන්න දේවල්?
මම අර කිව්වා වගේම අය මම හැම වෙලෙම ඒ කියන්නේ රොෂෙල් නම් ඒ කියන්නේ අනන්‍යතාවයක් අපි තියෙන්න ඕනේ. මම කවුරුත් කරනවා කියලා එහෙම යම් දේවල් කරන්න පෙළඹෙන්නේ නැහැ. මට කරන්න පුළුවන් නම් මම කරනවා නැත්නම් කරන්නේ නැහැ. අනිත් එක ඉතින් අපි යම් කිසි දේවල් තෝරා ගනිද්දි තෝරලා බේලා කරන්න ඕනේ. හැම ඒ කියන්නේ එන පළියට හැම දෙයක්ම කරන්න යන්න හොඳ නැහැ. මොකද ඒක සමහරකට මට කරන්න බැරි වෙන්න පුළුවන්. සමහරකට මට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඉතින් මට කරන්න පුළුවන්. මට කරන්න ගැළපෙන දේවල් මම කරනවා. අනිත් එක තමයි විශේෂම දේ හැදියාව. කියන්නේ ඕනම තැනකට කියලා මම කියන්නේ ගිහිල්ලා අපි හැසිරෙන විදිහ. අනිවාර්යෙන් අපි අපිට කියන්නේ ඕනම තැනකට කියලා හැසිරෙන්න අපි කියන්නේ දැනගන්න ඕනේ යම්කිසි විදියකට. අපි පොඩි කාලේ ඉඳන්ම අපි යම්කිසි විදියකට දේවල් පාඩම් ඉගෙනගෙන එනවා. එතකොට ඉතින් මේ විදියට හැසිරෙන ඉගෙන ගන්නවා. එතක තියෙන ලිමිට් එක. තමන්ගේ සීමාව ඇතුළේ ඉඳගෙන දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ.
දැන් මේ නවක පරපුරේ රංගන ශිල්පිනියන් එක්ක බලනකොට ඊට සාපේක්ෂව ඔබ සමාජ මාධ්‍ය භාවිතය තුළ වැඩිය සක්‍රීය නැහැ. නමුත් ඔබ රංගනය ඇතුලේ සමහර පිරිසකට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඇයි?
මම අර කිව්ව වගේ සමාජ මාධ්‍ය මම එහෙම ලොකුවට ඒ පස්සේ හඹාගෙන යන කෙනෙක් නෙවෙයි. මට යම් කිසි විශේෂ දෙයක් කරොත් මට හිතුනොත් මම ඒක පෝස්ට් කරනවා නැත්නම් නැහැ. දැන් මේ වෙද්දි ගොඩක් කට්ටිය මේ සමාජ මාධ්‍ය භාවිතා කරනවා. සමහර වෙලාවට ඒ කියන්නේ තමන්ගේ ප්‍රශ්නත් ඒ කියන්නේ තමන්ගේ පෞද්ගලිකත්වය කියලා දෙයක් තියෙනවා. එතකොට ඉතින් අපිට දුක් ඒ කියන්නේ ප්‍රශ්න සමහර වෙලාවට ඉතින් ස්ට්‍රෙස් එක රිලීස් වෙන්න පුළුවන් අපි එහෙම පෝස්ට් එකක් දාලා ඒ කියන්නේ ඒකට ලැබෙන සමහර කට ඉන්න හැම කම දැන් මගේ යාළුවෝ හැම ඉන්නවා. එහෙම දුක හිතෙලා අපි හිතමු බ්‍රේක් අප් එකක්. එතන දැන් ඔන්න ඒකට ස්ටෝරි දාලා එහෙම ඒගොල්ලෝ හිතනවා යාළට ඒක රිලීස් එකක්. ස්ට්‍රෙස් රිලීස් වෙනවා. හැබැයි මම දකින්නේ අපි එහෙම පෞද්ගලිකත්වය. ඒක අතිශය පෞද්ගලික දෙයක්නේ. ඒකට අපි ඒක සමාජයට දැම්මම ඒ සමාජයෙන් අපිට අපි හිතන ප්‍රතිඵලෙම ලැබෙන්නේ නැහැ. සමහරක් වෙලාවට ඒ වෙලාවට අපි වටන්න බලාගෙන පිරිසකුත් අනිවාර්යෙන් අපිට ඉන්නවා. මම ඒක දකින්න දෙයක් තමයි අපි ඉදිරියට යනවා අපිට ඉනිමගක් වෙන බලාගෙන ඉන්න වගේම අපිව පල්ලහැට ඇදලා දාන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. ඉතින් අර එයාලා ඒක අවියක් කරගන්නවා. අපිව අපි යම්කිසි දෙයකින් දුකටපත් වෙලා අපි මානසිකව නිදහසක් නැති වෙලා ඉන්න වෙලාවක අරගලොන්ට ලේසි අපිව වටන්න. ඉතින් අර මම මගේ මගේ පෞද්ගලික කියන දේවල් මම ගොඩක් පිටට දෙනවා සාමාන්‍යයෙන් අඩුයි. ඉතින් අර මට සතුට හිතෙන මට I can මම post කරන්න අර සමහර මාළුතෙන් වැඩක් කරොත් ඉතින් එහෙම දානවා. එහෙම ඇරෙන්න මම ලොකුවට සමාජ මාධ්‍යත් එක්කම යන කෙනෙක් නෙවෙයි. ඉතින් සාමාන්‍යයෙන් බැලන්ස් එකේ කරගෙන ඉන්නවා.
ජීවිතේ අපි විඳින්න ඕනේ අපිට ලස්සනට ජීවිතේ විඳ ගන්න. ලෝකෙට විඳ ගන්න
නෙවෙයි.
දැන් මේ සාම්ප්‍රදායික වැඩසටහනක වගේ මේ සම්මුඛ වීමේදී කොහොමද හොඳින්ද මේ දවස්වල මොනවාද වැඩ කටයුතු වගේ දේවල් වලට විතරක් සීමා වෙලා අපි ප්‍රශ්න කරන රඩා ඊටින් එහාට ගිහිල්ලා ප්‍රශ්න කරන්න පුළුවන් නම් බලන් ඉන්න ඔබට ඒක වටිනවා. දැන් අර අපි රංගන ශිල්පීන් ශිල්පිනියන් ගැන කතා කරානේ සමාජ මාධ්‍ය භාවිතය. දැන් විශේෂයෙන් මේ කාලය තුල රංගන ශිල්පීන් ශිල්පිනියන් සමාජ මාධ්‍ය ඉතාමත් සක්‍රියයි. තමන්ගේ දේශපාලන මතය, ඒ වගේම විවිධ විසඳුම්, තමන්ගේ අදහස්, යෝජනා, විවිධ දේවල් සමාජගත කරනවා සමාජ මාධ්‍ය හරහා. එතන ගියාට ගිහිල්ලා දැන් ඔය අරගල භූමියේ ගිහිල්ලා තමන්ගේ අදහස ඉදිරිපත් කරනවා. රංගන ශිල්පීන් ශිල්පිනියන් විශාල ප්‍රමාණයක්. හැබැයි ඒ තැන්වලදී අපි ඔබව දැක්කේ නැහැ.
නෑ.
මොකද හේතුව?
අර මං කිව්වත් වගේ අයියා මෙහෙමයි. මං ඒක
නෑ ඒක ඔබේ කැමැත්ත මම දැක්කපු නැති නිසා නිකන්
අහන්නේ. ඒ කියන්නේ මෙහෙමයි. අපි අර මං කිව්වා වගේ අපි අපිටම හදාගත්ත යම් කිසි දෙයක් ඉතින් අපි වැඩ කරන විදිහක් යම් කිසි විදිහක් තියෙනවා. ඉතින් මම වැරද්දක් දකින්නේ නැහැ. ඒක තමන්ගේ අරය කියෝගේ ඒක තමන්ගේ කැමැත්ත. තමන්ට පුළුවන් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඒක පුළුවන්. ඉතින් මම දකිනවා දැන් අරගලය ගැන කිව්වොත් මමත් අරගලයට ගිහිල්ලා හැබැයි මම ඉතින් එහෙම මම පෝස්ට් කරන්න එහෙම මම පෙළඹුණේ නැහැ. ඉතින් ගිහිල්ලා
ඔබට කැමරාවකට ඉන්න ඕබනාවක් තිබුණේ නැහැ ඔබේ මතේ
නේද? ඉතින් මම කියන්නේ අර ඒක මම වැරද්දක් දකින්නේ නැහැ. ඒකෙන් කියන්නේ එතනට ඇවිල්ලා ඉතින් මිනිස්සු තමන්ගේ මානසික ආතතිය දැන් හැමෝම මේ දවස්වල ඇත්තම කිව්වොත් අපි දකිනවනේ පාරක යද්දී කිලෝමීටර්ස් දෙකක් ගියාට පස්සේ ඊළඟ ෂෙඩ් එක ගාවින තව කිලෝමීටර්ස් 10ක් විතර යන ගමන් ලොකු පොලිමක් තියෙනවා. හැමෝම ලොකු මානසික ආතතියක ඉන්නේ. ඉතින් මම ඒවත් දකින ඉතින් මානසික ආතතිය සමහර කාලට රිලීස් කරගන්න يعني ඒවා අර පොදු සමාජ දැම්ස සමාජ ප්‍රශ්නයක්නේ. මම අර කියන්නේ අර තමන්ගේ පෞද්ගලික දේවල් සමාජකට තමන්ට අනුකම්පාව දිනා ගන්න. අර ගොඩක් කට්ටිය දැන් ඒකටත් පෙළඹිලා ඉන්නවානේ අනුකම්පාව දිනා. ඒ කියන්නේ අපි එහෙම මිනිස්සු අතරට ඉතින් ගිහිල්ලා වැඩක් නැහැ. මම දකින්නේ තමන්ගේ ටැලන්ට් එකෙන් ඒ කියන්නේ මිනිස්සු ආදරය කරන්න ඕනේ ඒවට නැතුව අනුකම්පාවට. එතකොට කවදාහරි දැන් මිනිස් අපිව ඒ සාධක මතනම් අපිට ආදරය කරන්න පටන් ගන්නෙ ඒක අපිට මම හිතන්නේ හැමදාම අපිත් එක්ක ඉන්න සමා ඒ කියන්නේ ප්‍රේක්ෂක දැන් අපි කලාකාරණියක් විදිහට අපි හැමෝම සතුටු වෙන්නේ අපිට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මත. ඒක අනිවාර්යෙන් පිළිගන්න දෙයක් සමාජය අතරට අපි කරන කැරක්ටර් එකක්. අපි මොකක් කරත් ඒක සමාජයේ මිනිස්සු වැළඳ ගත්තොත් නේ අපිට සතුටක් ලැබෙන්නේ. මම මේ අද එන තැනින් මම ලොකුවටම සතුටු වෙන දේ මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර. එතකොට ඉතින් අපි ටැලන්ට් එකෙන් හරි අපි කරන අලුත් වැඩ ඒවත් එක්ක මිනිස්සු අපිට ආදරය කරන හැරෙන්න වෙනත් යම් කිසි කාරණා මත මිනිස්සු අපිට ආදරය කරන ගන්නවා නම් ඒ ආදරය ස්ථීර හෝ සදාකාලික නැහැ ඉතින්. ඒ යම් කිසි වෙන හේතුවක් මතනේ. ඉතින් මම ඒ මතේ තමයි ඉන්නේ.
දැන් මේ ඔබ මං අහපු ප්‍රශ්නෙට මට පිළිතුරක් දුන්නා. ඒ තමයි මේ ඒ ප්‍රශ්නේ මං ඇහුවේ ප්‍රේක්ෂකයාගේ පැත්තෙන් ඉඳලා. මොකද මට එහෙම ප්‍රශ්නයක් අහන්න අවශ්‍යතාවයට වඩා ප්‍රේක්ෂකයෝ සමාජ මාධ්‍ය තුල ප්‍රශ්න කරන සමහර වෙලාවට ඒ කියන්නේ නළු නිළියන් කැටගරි කරලා මේකොල්ල ගියා මේකොල්ල නෑ මේකොල්ල හොයන්නත් නෑ මේකොල්ල ඉන්නවා. ඒ වගේ රංගන ශිල්පීන් බෙදනවා. සමහර අය පක්ෂ වලට බෙදනවා, පාට වලට බෙදනවා, විවිධ මතයන් වලට බෙදනවා. නමුත් මේ රට අර ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජය කියලා කියන්නේ හැමෝටම මොකක් හරි මතයක් දරන අයිතියක් තියෙනවා. ඒ අයිතිය රූපවාහිනියෙම දකින්න ඕනේ නැහැ. ගුවන්විදුලියෙම ඇහෙන්න ඕනෙත් නැහැ. නේද?
අනිවාර්යයෙන්.
දැන් ඔබ නිවේදිකාවක් වෙලා ඉන්නවා දෙරණේ. ඒක ගැනකුත් මේ අවස්ථාව ගැන.
හා. ඒක තමයි මේ දවස්වල මගේ ආසම සහ කැමැතිම දේ. හා මොකද මං ආසම දෙයක් තමයි නිවේදන ශාස්ත්‍රය. මං පාසලේදීත් නිවේදන කටයුතු කරා. ඉතින් මම හරි ආසම හිටිය මගේ තාත්තා හරි මාසුණා නිවේදන කටයුතු කරනාට මම මුලින්ම දෙරණ මම නිවේදනය කරන්නේ මුලින්ම දෙරණේ සිංගිති අවුරුදු කුමරිය. ඉතින් ඒ ප්‍රෝග්‍රෑම් එක මට හම්බ වුණාමත් මම හරි සතුටු වුණා. මගේ තාත්තා තමයි ගොඩක්ම සතුටුනේ ආවත් එක්ක. ඊට පස්සේ එහෙමම තමයි ක්‍රිස්මස් එක මම අනවුන්ස් කරා. අර ඒකත් එක්කම එකපාර දෙන්න ලිටල් ස්ටාර් මට කිව්වහම මට හරි ආස හිතුණ. මොකද මගේ මේ ශේෂ්ත්‍රයත් එක්ක මම අර බැඳිලා හිටියේ කියලා මම කිව්වේ. මම මුලින්ම අවුරුදු මං හිතන්නේ මට 10ක් විතර ඇති 5 වසරේ මම එනවා දෙරණ ස්ටාර් ඉන් ද මිනිට් කියන ලිටල් ස්ටාර් සීසන් 1 එකට. ඉතින් නර්තන අංශය මමයි මගේ නංගි දෙන්නම. නංගිට එතකොට වයස මම හිතන්නේ අවුරුදු 6ක් වගේ. එයා එක වසරේ මම 4. මම 4. ඉතින් අපි දෙන්න එනවා අපි සර් කෙනෙක් ගාවට එහෙම ගිහින් නෙවෙයි. අපි දෙන්නම ගෙදර ඩාන්සින් පුරුදු වෙලා මම හිතන්නේ 5 වෙනි වටේ ඒ වගේ වෙනකන් විතර ආවා. අපේ අම්මා මැඳුම් 4 අපි දෙන්නට. හරි අපේ අම්මා හරි ආසයි ඒවට. අම්මා තමයි නැටුම් හදන්නේ. අපි දෙන්නත් එකතු වෙලා හොම. ඉතින් ඊට පස්සේ මම ටිකිරි පොකුරත් එක්ක එකතු වුණා චූටි කාලෙම. ඊට පස්සේ අර පාසල් වැඩ කටයුතුත් එක්ක අපේ තාත්තා බය වුණා අපි ඒ වැඩ හරියට කරගන්නේ නැති වෙයි කියලා. අම්මට මල්ලිත් දෙනවා 3 දෙනාව බලාගෙන ඕවා කරන්න බෑ කියලා තාත්තා චුට්ටක් අකමැති වුණා. ඊට පස්සේ ඉතින් ඒ මම පටන් ගත්තම ස්ටාර් ඉන් ද මිනිට් වේදිකාවෙන්නේ. ඉතින් ඒකම සීසන් 11 ලිටල් ස්ටාර් මට හොස්ට් කරන්න ඒ කියන්නේ කතා කරාම මට සතුටුයි. කියන්නේ මම ඒ කියන්නේ කතා නොකර හිටිය ටිකක් වෙලා මට ඒ කියන්නේ ඇහුණද හරියට ඇහුණද වගේ එකක් මම හරිම සතුටු වුණා. ඉතින් අnte sachini akka man hari asa iting loku sahayogayak denawa mata crew ekai e okkoma tika e lassanda wede karaganna iting sham madam matak karanna one me welawae iting sham madam thamai roshel ekenne ara den man ara katha karana widiya samarak walata wenas ne ekenne ape amma mata samaha kara kinawa den put ekenne oya tikak berayalum widiyata katha karanna so mama den little star sachini akka e mawa genna little star patan ganna kalin tibba api denata podak practice karaganna e tika mulin සම පොඩක් ඒ කියන්නේ වොයිස් එක දැන් මම හිතලා කතා කර ටිකක් අර බැරෑරුම් විදියට ශාමර රොෂෙල් මොකද වෙලා තියෙන්නේ මොකද වෙලා තියෙන්නේ මම කොහොමද එහෙසේ මට ඕනේ ඔයාගේ රියල් එක ඔයා වැඩ ගන්නන්නේ චූටි ළමයි එක්ක. ඉතින් එහෙම ඉතින් මම හරිම ආසාවෙන් කරනවා. මුලින් මට පුරුදු නෑනේ අයියා වැඩේ ළමයි කැපෙද්දී මුලින් මාත් එක අම්මා ආවේ හනේ අපි දෙන්න මට ඇඬෙනවා. ඉතින් දැන් මම ආස බබෙක් හොඳට perform කරලා අනේ කැපෙද්දි මට ඇඬෙනවා ස්ටේජ් එක. කියන්නේ මට පුරුදු නෑනේ මුලින්. සචිනියක් අයියෝ හොම බෑ දැන් ඔයා පුරුදු වෙන්න ඕනේ. දැන් ඉතින් ටිකක් shape තමයි දුකයි ඉතින්. මේ අර ඉතින් මුලදී හරි ඒක මට අලුත් අත්දැකීමක්. ඉතින් හරි ආසාවෙන් කරගෙන යනවා වැඩේ. දැන් ෆයිනල්ස් තියෙන ළඟදී බලමු අපි.
ඉස්සරහට බලමු. අනිවාර්යයෙන්. දැන් මේ නිවේදනයත් කරනවා. දැන් රංගන ශිස්ත්‍රෙත් ඉන්නවා. එතකොට අර විවේචන හොඳ මේ හැම දෙයක්ම ලැබෙනවා. සමාජ මාධ්‍ය සමහර වෙලාවට අපි දැකලා තියෙනවා. ඔබට විවේචනත් එනවා.
අනිවාර්යයෙන්.
ඔබ දැකපු විවේචන මොනවාද ඔබ ගැන?
මෙහෙමයි. අපි ඕනම වැඩක් කරද්දී අයියා අපිට හොඳ ප්‍රතිචාර වගේම අපිට කියන්නේ බෑඩ් කමෙන්ට්ස් ගැන අපිට එනවා. ඒක සාමාන්‍ය දෙයක්. මම මුලින් ශේෂයට අපු මුල් කාලේ මං ඒවට හරි බයයි. මගේ හිත රිදෙනවා. දුක හිතෙනවා අපි කමෙන්ට්ස් බලනවානේ. ඒස මකට ඉතින් දුක හිතෙනවා. ඇයි එහෙම කියන්නේ? අර එහෙම ඇයි යන්නේ? අර දුකයි. මට දුක හිතෙනවා. ඊට පස්සේ මුලින්ම මේ ඕක මම කියනවා අපි ලක්ෂණ සව මතක් කරන්න ඕනේ. මගේ අක්ෂ කැරක්ටර් එකත් මුලින් හරි ආඩම්බර වැඩි හිටියු කියන දේවල් අහන්න නැති එහෙම කැරක්ටර් එකක් නේ. මට එතකොට ලක්ෂිරස මම දෙරන්ට ආවම මට කිව්වා පුතා මෙහෙමයි අපි කැරක්ටර් එක බිල්ඩ් අප් කරන්නේ. අපි ඔය කැරක්ටර් එක වෙනම විදිහකට තමයි කරන්නේ. එතකොට ඔයාට මිනිසුන්ගෙන් බැනුම් අහන්න වෙයි. ඔයා ඒවට සැලෙන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාට මෙතන ඉන්න බෑ. ඉතින් මම ඒ කිව්වත් අගේ මට ළඟට ඇවිල්ලා බැනලා ගිහින් තියෙනවා. මට එහෙම ළඟට ඇවිල්ලා සමකට ඔයා මොකද්ද කරන්නේ? ඇයි ඔහොම රණ්ඩු වෙන්නේ? හැර එහෙම එහෙම ඔය වගේ ටිකක් තියෙනවා මට කැම්පස් එකේදීත්. මම අර ගියාම හිතුවේ මං හරිම ඇටිටියුඩ්ස් තියන කැම්පස් එකට එහෙම අමාරු වෙන එහෙම කෙනෙක් ඉන්න. ඉතින් එහෙම
ඒක පොඩ බාධා කරනවා. ඒක හරියට අර මේ ඔබේ ආච්චි අර ඉස්පිරිතාලේ අත්‍යතක රණ්ඩු වෙන්න ගියා වගේ දෙයක් නේද?
ඔව් ආච්චි රණ්ඩු වුණා. ඒ කියන්නේ ඔන්න ඒ කාලේ තමයි මේ අපේ ආච්චි ක්ලිනික් අයි ක්ලිනික් යනවා. මේ එතකොට මේ ඔය මං ආපුම කාලේ කටිය කතා වෙනවලු මේ කෙල්ලෙක් කාවනේ දෙවනි නිමෙට මේ ලස්සන වට වැඩක් නැහැ. පොඩ්ඩක්වත් හැදියාවක් නැහැ. වැඩි හිටියන්ට ගරු කරන්න දන්නේ නැහැ. රණ්ඩු කෙක්කක් ඔහොමයි කියලා එක එක කියලා. සපේ ආච්චිරෝ කහිලා අපේ ආච්චිවලු ඔයාලා දන්නවද මේ ඔයගොල්ලෝ කොහොමද එහෙම කියන්නේ? යා හොඳ এডুকেටඩ් ගර්ල් කෙනෙක්. ඔහොමද අපේ ආච්චි රණ්ඩු වෙලා කියලා දන්නවද? මගේ මිනිබිරි මේ ඔයාලා එහෙම කියන්නේ ඔහොම කියලා මට හවස මේ ආච්චි මට කෝල් එකක් එනවා. සහෝ ආච්චි මාත් කතා කළා මේ ඇත්තටම මේ ඇයි පුතා ඔයා කෑ ගහන්නේ? ඔයා ඔය ඉන්නවා වගේ හැසිරෙන්නකො මිනිස්සු හරි නෑනේ ඔයාගෙන හිමිතෝ මටත් දුකයිනේ. ආච්චි මොකද උනේ? මට ආච්චි කියන මෙහෙම දෙයක් වුණා. ඉතින් මට කියන ඉතින් ආච්චිත් අර ඉනේ එතන මට කියනවා ඔයා පොඩ්ඩක් පොඩ්ඩක් හොඳින් කතා කරන්නකෝ. එහෙම කිව්වම හරි ආච්චි. මොකද ඒගොල්ලෝ බලන විදිහ ප්‍රේක්ෂකෙක් විදිහට බලන විදිහ එක බැලඳ ගන්න විදිහ. ඉතින් මේ අර ලක්ෂිරස ඉවලේ මට ඒ උපදෙස දුන්නේ නැත්ත. ඇත්තට මට ළඟට ඇවිල්ලා තවම බැනලා ගිහිල්ලා තියෙනවා. මම සැලෙන්න පුළුවන්නේ. ඉතින් හැබැයි ඒ කන්නේ ඉතින් දැනටත් සමහරක් ඒ වගේ. ඒ කියන්නේ මම දකින්නේ ඒ කියන්නේ මිනිස්සු අතරට ගියොත් සමහරක් වෙලාවට අයියා අපි මිනිසුන් සමහරකට වැරද්දක් කරලත් නැහැ. ඒ මිනිස්සු අපිව දන්නෙත් නැහැ, අපි යාළුවව දන්නෙත් නැහැ. සමහරක් වෙලාවට කට්ටිය ඉතින් හිතුමනාපෙට ඒ වගේව දාන. හැබැයි සමහරක් කට්ටියක් ඉන්නවා හිතාමතාම අපිව වට්ටන්න. අපිව සැලසුම් සහගතව අපිව වට්ටන්න. අපි මෙතනින් ඒ දේවල් මත මේක අතහරි. එහෙම අතහරින්න හිතුන අවස්ථා තියෙනවා සමහරක් වෙලාවට.
සමහර රටකට එනවා. දැන් ඔබ දෙවෙනි ඉනිමනේ රඟපාන. අපි නිකන් උදාහරණයකට දෙවෙනි ඉනිම ඔබ ගමු. දෙවෙනි ඉනිම ඇතුලේ අපි දුම් රංගන ශිල්පිනියන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. දෙවෙනි ඉනිම හරහාම ජනතාව ප්‍රේක්ෂකයෝ දැනගත්ත පිරිස් ඉන්නවා. මීට කලින් රංගන අත්දැකීම් නැති පිරිස්. එතකොට මේකේ තෙලිනාට්‍ය ඇතුලේ තරංගය වැඩි.
අනිවාර්යයෙන්.
එහෙම දැනিলা තියෙනවා.
මෙහෙම ඒක මම දකින්නේ ඒක මේ ශේෂ්ත්‍රයේ පොදු දෙයක්. හැබැයි ඒ කියන්නේ මෙහෙමයි අපි අපේ තැන අපිට කරන්න පුළුවන් දේ මේ ඒ කියන්නේ කැරක්ටර් එකක් හරි අපිට හැමදේම ලැබෙන්නේ අපිට තියෙන කැපැසිටි එක අනුව. අපේ රූපේම සමහර කැරක්ටර් එකක් මට කරන්න බැරි වෙන්න පුළුවන් මගේ රූපයත් එක්ක. අපිට ලොකු ඒ කියන්නේ අර ගැම්මි චරිත තියෙනවා එහෙම එහෙම එක එක ඒවා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඔෆිස් ගර්ල් එහෙම එහෙම එක එක විවිධ චරිත තියෙනවානේ. ඒකට අපිට හැමදේම කරන්න බෑ. ඉතින් එතකොට මම තේරුම් අරන් අපි මෙතන තේරුම් අරන් ඉන්න ඕනේ අපිට හැමදේම කරන්නත් බෑ. ඒකට අපිට එන දේවල් තියෙනවා. අපි තෝරාගෙන කරන දේවල් තියෙනවා. ඉතින් අපි කරන දේට උපරිම සාධාරණෙන් අපිට කරන්න පුළුවන් උපරිම කරනවැරෙන්න මම කොයිම වෙලාවකවත් තව කෙනෙක් ඇදලා දාලා එයාව කපාගෙන එහෙම ගිහලා ඉස්සරහට කියලා වැඩක් නෑ. මේ රංගන ශේෂ්ත්‍රේ ඕනම එන්න පුළුවන් අය. හැබැයි මේක රැඳිලා ඉන්න මිනිස්සුන්ගේ ආදරය දිනාගෙන අපිට යම්කිසි පිනක් අපිට දෙයක් ඕනේ. මොකද අපි කොච්චර ඇක්ට් කරත් මිනිස්සු ඒක වැළඳගන්නේ නැත්තම් මිනිස්සු ඒ දෙයට කැමති නැත්තම් අපිට මේක රැඳීමක් නැහැ. රැඳෙන්න බෑ. ඒක තාවකාලිකයි. හැබැයි ඉතින් මේ හැම දෙයක්ම අපිට ලැබෙන අපි කරන දේවල් අනුව. මම හිතන දෙයක් තමයි අපිට දෙයක් කෙනෙක් කරොත් ඒක ආයේ වෙනවා. ඒතර මම ඒ දේ දැනන් ඉන්න හින්දා මම කාටවත් ඒ දේ කරන්න යන්නේ නැහැ. මොකද මම දන්නවා මම කාගෙර හිතක් රිද්දුවොත් මම කවරි ඒ කියන්නේ එයා මානසිකව වටනවා කියන එක ලොකු දෙයක්. මම ඒකත් ඉඳලා තියෙනවා. ඉතින් හැබැයි ඒ කියන්නේ අපි ජීවිතේ ලොකු පාඩමක් කරගන්න ඕනේ. කවුරුත් අපේව වටන් හැදුවත් අපි වැදලා දාන්න හැදුවත් අපි යන අරමුණේ ඒ කියන්නේ ඒගොල්ලෝ අපිට එක එක බාධක දාලා අපිව අරමුණට යවන්න නැතුව අපිව ගලවලා අයින් කරන්න හදනවා. හැබැයි අපි තවත් ශක්තිමත් වෙන්න ඕනේ. ඒ අරමුණට ගිහිල්ලා ඒ කියන්නේ අරමුණට යනකම් අපි අපේ ගමන නවත්තන්න හොඳ නැහැ. මම හැමෝටම දෙන ඒ කියන්නේ මම මට දෙන පණිවිඩය මම ඒක හිතනවා ඒ කියන්නේ අපි කාවවත් වටන්නවත් අපි කාවත් ඇදලා දාන්නවත් කාවත් හිත රිද්දන්නවත් කාවත් මානසික වටන්නවත් යන්න හොඳ නැහැ. මොකද මේ හැමදේම වෙන්නේ හැමදේම දිහා කෙනෙක් බලන් ඉන්නවා. ඉතින් අපිට මේ දේවල් අපි කාට හරි දෙයක් කරොත් අනිත් පැත්තට වෙන්න පුළුවන්. ඒ දේ මම දැනන් ඉන්න නිසා මම ඒ දේ කාටවත් කරන් යන්නේ නැහැ. හැමදේම දරාගෙන ඉන්නවා. හැබැයි අපිට මානසික නිදහස ඕනේ. මානසික නිදහස ඕනෙමයි ඕනම තැනක ඒ කියන්නේ සමහරකට අපි කට්ට කාගෙන ඉන්න අපිට ඕනේ නම් හැබැයි මානසික නිදහස නැත්නම් තිමනම් මානසික පීඩනය වැඩි නම් අපි එතනින් අයින් වෙන්න ඕනේ. අපිට ඊට වඩා හොඳ තැනක් ලැබෙනවා අනිවාර්යෙන්. අපි හරිනම්
මේ මනුස්ස ජීවිතේ මිනිස්සෙක් වැඩිපුරම බලාපොරොත්තු වෙන්නේ සල්ලි නෙමෙයි. මානසික
නිදහස. අනිවාර්යෙන්.
ඒ නිසා අර කියන්නේ ගොනා බැඳි කරත්තේ වගේ අපි කරන ඒවා අපේ ඉස්සරහට එනවා. දැන් ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයෝ ගොඩක් ඉන්නවා. දැන් මේ ප්‍රේක්ෂකයන්ගේ විවේචන හොඳ හැම දෙයකින්ම අපි දෙන්න විතරයිනේ කතා කරන්නේ. දැන් ඔබට පුළුවන් ඔබේ ප්‍රේක්ෂකයට කතා කරන්න.
ආ අනිවාර්යයෙන්ම. මොකද අර මං කිව්වත් වගේ කලාකාරිනියක් ඒ කියන්නේ මේ ශාස්ත්‍රය තුළ ඕනම කෙනෙක් බලාගෙන ඉන්නේ වැඩක් කරලා ඒක එළියට ආවට පස්සේ ඒ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර. ප්‍රේක්ෂක අතරට ගියා නම් තමයි ප්‍රේක්ෂක ප්‍රතිචාර අපිට ලැබෙන්නේ. ඒක මිනිස්සු වැළඳ ගත්තා නම්. ඉතින් මම හරිම ආඩම්බරයි හරිම සතුටුයි. ඒ කියන්නේ මට ඒ කියන්නේ යම් කිසි වැඩක් කරාම ඒකට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඒ කියන්නේ හරිම ආදරණීයයි. මම ගොඩාක් ආදරය කරන ඒ ඔයගොල්ලෝ දෙන ආදරයට මොකද ඒ නිසා තමයි ඒ සතුට තියෙන්නේ. අපි සතුටු වෙන්නේ අන්නේ දේ නිසා. ඉතින් ගොඩක් ආදරේ ඔයගොල්ලේ ලබා දෙන ආදරයට. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් කරාම ඒ හරිම ඒ කියන්නේ සමහරක් වෙලාවට ඒ කමෙන්ට්ස් දාලා එක්කෝ ඉන්බොක්ස් එකට ලොකු ඒ චරිත ගැනම ඒ කියන්නේ ඒගොල්ලෝ සාරාංශයක් කළේ වෙන මෙහෙම මෙහෙම මෙතන හොඳයි අක්කේ මෙතන ඕන නැ චුට්ටක් හදා ගන්න දුව ඔයාට මෙහෙම තව ඔයාගේ ඔයා මෙච්චර දෙයක් කරා කියලා හිතුවේ නැහැ. ඉතින් හරි සතුටුයි ඒ දෙන ආදරයට. විවේචනත් එනවා අර මං කිව්වා වගේ. ඉතින් ඒ දේවලුත් අපිට යම් කිසි දෙයක් හදා ගන්න තියෙන නම් අනිවාර්යෙන් ඒ දේ හදා ගන්නවා. හැබැයි සමහරක් කමෙන්ට්ස් වලට ප්‍රතිචාර මම බලනවා. ඉතින් අර මේවා ගණන් ගන්න හැ. ඉතින් ඒක තියලා මම හැම වෙලේම වරමංක වගේම හැම දෙයකම හොඳ දකින්න කෙනෙක්. ඉතින් හරි ආදරෙන් වළඳ ගන්නවා ලගේ ආදරේ. ගොඩක් ආදරේ.
ඉතින් රොෂෙල් මොනවාද ඉදිරි සැලසුම් මොනවාද අලුත් බලාපොරොත්තු? දැන්ට ඉෂ්ට කරගෙන නැති දේවල්?
නැති දේවල්. මගේ කියන්නේ මම හැමදාම රොෂෙල් කියන්නේ හැම වෙලේම සතුටින් ඉන්න කැමති කෙනෙක්. හැම මොහොතෙම කාගවත් හිතනව රිද්දා හැමදේම දිහා සුභවාදීව බලන කෙනෙක් මම. හැමදේම දැන් එතකොට ඉතින් මගේ මුලින්ම ලොකුම බලපොරොත්තුව මේ මොහොතේ සතුටින් ඉන්න. අපි මේ කරන හැම දෙයක්ම ගන්න අයක වගේ මානසික සතුටින් ඉන්න, මගේ පවුල සතුට කර, මම සතුට කරන්න, මම මට ආදර නිසා මම ලොකුම දේ මම මාව සතුට කරන්න ඕනේ. මම මෙතන ඉඳලා මම සතුට වෙන්නේ නැත්තම් මෙතන ඉඳලා වැඩක් නැහැ. මම ආස කරන තැනට මම සතුට වෙන තැනට යන්න ඕනේ. ඉතින් මගේ පවුල සතුට වෙන්න ඕනේ, මම ආදරය කරන කටි සතුට වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි මගේ පළවෙනි බලාපොරොත්තුව සතුටින් ඉන්න එක. ඉතින් ඊට අමතරව මගේ උපාධි වැඩ කටයුතු ටික කරගන්න ඕනේ. ඉතින් මේ වකමාන ඉතින් ෂේප් එකේ කරන් යනවා. ඉතින් මගේ රංගන ශාස්ත්‍රයේ වැඩත් තව ලස්සන හොඳ මිනිස්සු ආදරය කරන චරිත අරගෙන මගේ ප්‍රේක්ෂක ජනතාව අතර ඉන්න තමයි ඉතින් මගේ ලොකු බලාපොරොත්තුව.
ඔබ හොයන සතුට ඔබ කැමති දිනක, ඔබ කැමති තැනක, ඔබ කැමති දවසක ඔබට ලැබෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද දවස් සම්බන්ධ වුණාට.
බොහොම ස්තුතියි.